හොඳයි දුවේ පුතේ, සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අපි වෙනදා වගේම අදත් භූගෝල විද්‍යා විෂයට අදාළ ඉතා වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න තමයි මේ විදිහට සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපි දැන් දින ගණනාවක් පුරා ඒකාකාරීව අපි එක් මාතෘකාවක් වඩා සුවිශේෂී කරලා සාකච්ඡා කරා. ඉතින් මේ වන විට අපි දේශන වාර 5ක් ආවරණය කරපු ඒ පාඩම තමයි මෙට්‍රික් සිතියම් පාඩම. භූගෝල විද්‍යා විෂය හදාරන දරුවන්ට ඉතාම වැදගත් වෙන නිසා තමයි අපි මෙතරම් වාර ගණනාවක් මේ පාඩම ඉලක්ක කරමින් මේ විදිහට විෂය කරුණු සාකච්ඡා කරේ. ඉතින් ඔබ දන්නවා සිතියම් පාඩම අපිට කෙතරම් වැදගත් වෙනවද? අපිට අදාළ සටහන් නිරීක්ෂණය කරද්දී අපිට දැනෙනවා සිතියම් පාඩම අපිට නිතරම විභාගෙට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් බව. අනිත් කාරණේ තමයි සිතියමක් පිළිබඳව හැදෑරීම අපිට එදිනදා ජීවිතේදීත් ගොඩක් වැදගත් වෙනවනේ. ඉතින් ඒ සියලු කාරණා මුල් කරගෙන තමයි පුතේ අපි සිතියම් විද්‍යාව පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්න තීරණය කරේ. ඉතින් මේ වන විට ගොඩක් දරුවන් මේ පාඩම් මාලා ශ්‍රවණය කරලා තමන්ගේ විෂය කරුණු වඩා පුළුල් කරගත්තු ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක සතුටට කරුණක්. සිතියම, ඔබ දන්නවා සිතියම කියන්නේ මොකක්ද කියලා මේ වන විට නේද? ඔව්, අපි පෙර දිනකදී සාකච්ඡා කරානේ ත්‍රිමාණ හැඩයකින් යුක්ත පෘථුවියේ මතුපිට තියෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණ සම්මත වර්ණ සංකේත භාවිතා කරලා නිශ්චිත පරිමාණයකට අනුව ද්විමාන පැතලි තලයේ කැඳපු සටහනනේ පුතේ අපි සිතියම කියලා කිව්වේ. ඉතින් මේ සිතියන් තුලින් ඔබට මතක ඇති අපි සිතියන් වර්ග පිළිබඳව කතා කරා. ඒකදී පොදු අරමුණු සිතියම්, තේමා සිතියම් ආදී වශයෙන් පොදු අරමුණු සිතියම් යටතේ අපි සාකච්ඡා කරා නේද බූලක්ෂර සිතියම. බූලක්ෂර සිතියම තුල අපිට ගොඩක් වැදගත් උනේ ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියමනේ. ඉතින් අපි මේ වන විට මෙට්‍රික් සිතියමේ තොරතුරු පිළිබඳව කරුණුකාරණා රාශියක් සාකච්ඡා කරා. අපි ගියවර දේශනාවේදී මෙට්‍රික් සිතියමක භෞතික තොරතුරු පිළිබඳව වඩා පුළුල්ව සාකච්ඡා කරා. අපි භෞතික තොරතුරු පිළිබඳව එක් එක් භෞතික ලක්ෂණ යටතේ. ඉතින් අන්න ඒ විදිහට මම අද අදහස් කරා පුතේ, අපිට ලැබෙන ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියම් පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට ඉතාම වැදගත් වෙන මෙන්න මේ බූලක්ෂණ සිතියමකින් නිරූපණය කරන සංස්කෘතික ලක්ෂණ පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. සංස්කෘතික ලක්ෂණ, ඔබ දන්නවා භෞතික ලක්ෂණ කියලා අපි අදහස් කරේ සබාධම විසින් නිර්මාණය වෙලා තියෙන ගංගා, කඳු, සානු, නිම්න, තැනිතලා ආදී වූ විවිධාකාර ලක්ෂණනේ. අපි ඒවා මූලික මාතෘකා රසක් යටතේ වෙන් කරමින් එකින් එක සාකච්ඡා කරා. ඉතින් පුතේ අන්න ඒ ආකාරයට අපිට මෙට්‍රික් සිතියමක් විවරණය කරන්න යනකොට, මෙට්‍රික් සිතියමක් පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කරන්න යනකොට අපිට ගොඩක් වැදගත් වෙනවා මෙට්‍රික් සිතියමක සංස්කෘතික ලක්ෂණ කියන කාරණය. මොකක්ද පුතේ මේ සංස්කෘතික ලක්ෂණ කියන්නේ? බූලක්ෂණ සිතියමක, එහෙම නැත්නම් මෙට්‍රික් සිතියමක සංස්කෘතික ලක්ෂණ කියලා කියන්නේ ඒ සිතියම තුල නිරූපණය කරලා තියෙන මිනිසා විසින් ගොඩනගපු දේවල්නේ. මිනිසාගේ මැදිහත් වීම තුල ඔහු විසින් නිර්මාණය කළ දේවල් මෙට්‍රික් සිතියමක නිරූපණය කරද්දී අපි ඒ කාරණාවලට කියනවා මෙට්‍රික් සිතියමක සංස්කෘතික ලක්ෂණ කියලා. ඒ කියන්නේ මිනිසා විසින් භූමිය පරිහරණය කළ තියෙන ආකාරයයි ඒකේ නිර්මාණය වෙලා තියෙන ස්වභාවයයි. ඒතර මිනිසා මේ භූමිය පරිහරණය කරන විදි තියෙනවනි පුතේ. අන්න ඒ පරිහරණය කරපු ආකාර තමයි අපි මෙතෙන්දි හඳුනගන්නේ. ගොඩක් වෙලාවට මේ ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ විදිහට තමයි හඳුන්වන්නේ. 150,000 බූලක්ෂණ සිටියමක් ගත්තොත් එහෙම ඔබට මතක ඇති මම පෙර දිනකදී සාකච්ඡා කරා මේ 150,000 බුලක්ෂණ සිටියන් වල සූචකය කියලා එකක්. මෙන්න මේ සූචකය තමයි මේ තොරතුරු තියෙන්නේ. සූචකය ඔබ අනිවාර්යෙන්ම 150,000 මෙට්‍රික් සිටියමක් නිරීක්ෂණය කරද්දී සූචක තොරතුරු පිළිබඳව වැඩි නැඹුරුතාවයක් දක්වන්න ඕනේ. සූචකය හරහා තමයි සිටියම තුල නිරූපණය වෙලා තියෙන මෙන්න මේ සංස්කෘතික ලක්ෂණවල සැබෑ පරිවර්තනයන් අපිට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා සූචක තොරතුරු පිළිබඳව අපි එකින් එක හඳුනා ගැනීම ඉතාම වැදගත් කාරණයක් විදියට අපි සලකනවා. මෙන්න මේ කියන සූචක තොරතුරු හෙවත් මෙට්‍රික් සිටියමක නිරූපණය කරන සම්මත සලකුණු පුතේ අපි ශීර්ෂ කීපයක් යටතේ තමයි සාකච්ඡා කරන්නේ. අපි ඒ සාකච්ඡා කරනවා ශීර්ෂ යටතේ. හොඳට මතක තියාගන්න, මෙට්‍රික් සිටියමක මෙන්න මේ සම්මත ලකුණු අපි සාකච්ඡා කරනවා ශීර්ෂ යටතේ. නිදසුණක් විදිහට අපි හඳුනගත්තොත් මායිම් කියන ශීර්ෂය, සංචාරක තොරතුරු කියන ශීර්ෂය, මංමාවත් කියන ශීර්ෂය, දුම්රිය මාර්ග කියන ශීර්ෂය, වෘක්ෂ ලතා පිළිබඳ ශීර්ෂය, ජලවහනේ පිළිබඳ ශීර්ෂය, භූවිෂමතාවයේ පිළිබඳ ශීර්ෂය සහ වෙනත් ලක්ෂණ පිළිබඳ ශීර්ෂය ආදී වශයෙන් අපි මෙන්න මේ බූලක්ෂණ සිටියමක සංස්කෘතික ලක්ෂණ අපි හඳුන ගන්නවා. බූලක්ෂණ සිටියමක සංස්කෘතික ලක්ෂණ අන්න ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට පුතේ භෞතික බූදර්ශනය මත නිර්මාණය වෙලා තියෙන මිනිස් කටයුතුවල ව්‍යාප්තිය, අන්න ඒ මිනිස් කටයුතු විවිධ සංකේත හා වර්ණ භාවිතයෙන් සිටියම තුල නිරූපණය කර තියෙන ආකාරය අපිට සිටියම කියවද්දි හඳුනා ගන්න පුළුවන්. මොකද්ද මම කිව්වේ? භෞතික බූදර්ශනය නැත්නම් ස්වභාවික පරිසරය තුල නිර්මාණය වෙලා තියෙන මිනිසාගේ කටයුතුවල ව්‍යාප්තිය, අන්නේ විවිධ සංකේත හා වර්ණ භාවිතයෙන් සිටියම මත නිරූපණය කළ තියෙන ස්වභාවය අපිට සිටියම කියවද්දි අපූර්වට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අන්නේ කාරණේ පුතේ අපි මෙන්න මේ කියන සංස්කෘතික ලක්ෂණ කියන කොටස යටතේ එකින් එක හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? ඉතින් ළමයිනේ, මෙන්න මේ සංස්කෘතික ලක්ෂණ සාකච්ඡා කරනකොට පුතේ අපිට ඊටාම වැදගත් වෙන සංස්කෘතික ලක්ෂණයක් විදිහට මම මෙතෙන්දී ඔබ සමග සාකච්ඡා කිරීම සඳහා වෙන් කර ගන්නවා මායිම් වර්ග කියන සංස්කෘතික ලක්ෂණය. මායිම් වර්ග 150,000 බූලක්ෂණ සිටියමක් ගත්තොත් එහෙම ඒ ඕනම සිටියම් තලයක සියලුම මෙන්න මේ මායිම්, එහෙම නැත්නම් පරිපාලන මායිම් කියලා අපි ගමුකෝ ඉස්සෙල්ලා. 150,000 බූලක්ෂණ සිටියමක පරිපාලන මායිම් කියන තොරතුරු ටික නිරූපණය කරන්නේ පුතේ රතු පාට වර්ණය සහ ඒ ආශ්‍රිත විවිධ සංකේත වලින්. 150,000 බූලක්ෂණ සිටියම් වල සියලුම පරිපාලන මායිම් රතු වර්ණේනොත් ඒහා සම්බන්ධ සංකේත මගිනුත් තමයි පුතේ නිරූපණය කළ තියෙන්නේ. ඊතර මෙන්න මේ මායිම් අතර සමහර වෙලාවට රක්ෂිත වනයක්, අබේ භූමියක් වගේ දෙයක් තියෙන්නත් පුළුවන්. හැබැයි දැන් ওই රක්ෂිත වනයක්, අබේ භූමියක් වගේ දෙයක් තිබුණොත් ඒකේ මායිම විතරයි පුතේ සංස්කෘතික. හොඳේ ඒක වර්ධවා තේරුම් ගන්න එපා, නැත්තම් දරුවන්ට පැටලෙවි. රක්ෂිත වනයක් කියන්නේ ස්වභාවික දෙයක් නේ කියලා. රක්ෂිත වනයේ සංකේතය අපි සංස්කෘතිකව ගන්නවා. නමුත් රක්ෂිත වනයේ ඇතුළත තියෙන්නේ මොනවද? භෞතික ලක්ෂණ. තේරුණානේ? ඒතර භෞතික පරිසරයට අයත් ලක්ෂණ තමයි ඒ තුල තියෙන්නේ. ඒ ආකාරයට තමයි පුතේ අපි මේ ලක්ෂණ එකින් එක හඳුනගන්නේ. මෙන්න මේ කියන මායිම් සිටියමේ තිබුණට, ඒ කියන්නේ දැන් අපි හිතමු මෙට්‍රික් සිටියමක් නිරීක්ෂණය කරනකොට ඔය කියන මායිම් සිටියමේ තියෙනවනේ. මේ මායිම් සිටියමේ තිබුණට පුතේ ඇත්ත ලෝකේවා තියෙනවද? නෑ නෑ නෑ. මේක ඇත්ත ලෝකේ දකින්න නැහැ. මේවා අපි නිරූපණය කළා තියෙන්නේ යම් අවබෝධයක් ලබා ගන්න. තේරුණා නේද? ඒ කියන්නේ සිතියේ මේ දක්නට ලැබුණේ නැති වුණාට මේ සිතියේ මේ දක්නට ලැබුණට භූමිය මත මේවා විද්‍යමාන වෙන්නේ නැහැ. ඒවා භූමිය මත නිරූපණය කළා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනි. ඒතර පරිපාලන මායිම් ඒ වගේ දේවල් සිතියම තුලින් අපි අඳුන ගන්නවා. හැබැයි සැබෑ ලෝකේ ඒක ඒ විදිහටම අපිට දැක ගන්න පුළුවන් කමක් නැති බව හැමෝම තේරුම් ගන්න ඕනි. මෙන්න මේ පුතේ මායිම් දිහා බැලුවහම මෙට්‍රික් සිතියමක මේ මායිම් ගොඩක් වෙලාවට නිරූපණය කරන්නේ බොහෝ විට භෞතික ලක්ෂණ පදනම් කරගෙන. අපි හිතමු අපි නිරූපණය කරන්න හදන්නේ පළාත් මායිමක් නම් දිස්ත්‍රික්ක මායිමක් නම් අන්න ඒ තොරතුරු පුතේ බොහෝ විදිහ බොහෝ දුරට පදනම් කරගන්නේ භෞතික ලක්ෂණ මත. ඒ කියන්නේ අපි හිතුවොත් මේ මායිම ගංගාවක් කඳු වැටියක් මෙන්න මේ වගේ දෙයක් පදනම් කරගෙන තමයි මේ මායිමක් නිරූපණය කරන්නේ. සමහර විට පුතේ ගඟකින් එහා පැත්ත වෙන දිස්ත්‍රික්කයක් අනෙක් පැත්ත තවත් දිස්ත්‍රික්කයක්, ගඟෙන් එහා පැත්ත වෙන පළාතක් අනෙක් පැත්ත තව පළාතක්, එහෙම නැත්නම් කන්දක මුදුන් රේඛාවෙන් එක පසක් වෙන පරිපාලන කලාපයක් අනෙක් පස තවත් පරිපාලන කලාපයක්. මෙන්න මේ විදිහට ස්වභාවික පරිසරය තුල අපිට දකින්න තියෙන ගංගා කඳු වගේ භෞතික ලක්ෂණ පදනම් කරගෙන තමයි මෙන්න මේ කියන මායිම් වර්ග මෙට්‍රික් සිතියමක් තුල නිරූපණය කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒ ආකාරයට තමයි මෙට්‍රික් සිතියමක් තුල මේ කියන තොරතුරු නිරූපණය කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට නිරූපණය කරපු මායිම් වර්ග පිළිබඳව අපි චුට්ටක් හඳුනගමු. ඒ අතරම දැන් ඔය පුතේ පලාත් තියෙනවනේ. මෙන්න මේ පලාත් මායිම ඔබ දන්නවා පරිපාලන මායිම් සියල්ල රතු වර්ණයෙන් ගන්නෙ. මෙන්න මේ පලාත් මායිම අපි නිරූපණය කරන්නේ ධන ලකුණයි පොඩි ඉරිකෑලි දෙකයි. රතු පාටින් ධන ලකුණයි කුඩා ඉරිකෑලි දෙකකුයි වෙනසේ තමයි පලාත් මායිම නිරූපණය කරන්නේ. ඔබ මේව මතක් කරගන්න ඕනේ. දිස්ත්‍රික් මායිමක් නිරූපණය කරද්දී අපි මෙන්න මේ කියන ධන ලකුණකුයි තිතකුයි තමයි සටහන් කරන්නේ. ධන ලකුණයි තිතයි නැවත ධන ලකුණයි තිතයි. රතු පාටින් කුඩා කඩිරක් ඇඳලා තිත් තුනක් සටහන් කරලා නැවත රතු පාට කඩිරි සටහන් කරගෙන යනවා නම් ඒකට අපි කියන්නේ උපදිසාපති කොට්ටාස මායිමක්. එහෙම නැත්නම් අපි ඔය කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මායිම. අනේ මේ මායිමට තමයි අපි කියන්නේ උපදිසාපති කොට්ටාස මායිම. ඉරයි තිත් තුනකුයි. ඇතැම් විට පුතේ රතු පාට කඩිරක් පමණක් පවතිනවා නම් ඒක නගර සභා සීමාවක්සේ අපි සලකනවා. ඒ වගේම කළු පාට තිත් තියලා තියෙනවා නම් අපි පෙර කිව්ව ආකාරයට රක්ෂිත වනයක් එහෙම නැත්නම් අභය භූමියක මායිමක් අපිට වෙන් කර ගන්න පුළුවන්. එහෙනම් පුතාලට මම මේ කියන අතරෙම අර්ථකථනය කර ගන්න පුළුවන් වෙන්න ඕනි සංකේතයේ ස්වභාවය. ඒ අනුව මායිම් විදිහට අපි ගත්තේ මොනවද පුතේ? පලාත් මායිම්, දිස්ත්‍රික් මායිම්, උපදිසාපති කොට්ටාස මායිම්, නගර සභා සීමා සහ රක්ෂිත වනය, එහෙම නැත්නම් අභය භූමිය කියන කොටස. නේ මේක තමයි පුතේ අපි හඳුනගත්තු මායිම් වර්ග විදිහට සලකන්නේ. පැහැදිලි නේද? ඊළඟට දරුවනේ 150,000 මෙට්‍රික් සිතියමක නිරූපණය කරන තව තොරතුරු ශීර්ෂයක් තමයි සංචාරක තොරතුරු කියලා අපි හඳුන්වන්නේ. සංචාරක තොරතුරු ගොඩක් වෙලාවට සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු විදිහට අපි ගන්නෙ මොනවද පුතේ? තානායමක්, හෝටලයක් සහ ඓතිහාසික ස්ථානයක්. එහෙනම් සංචාරකයන්ට අත්‍යවශ්‍ය වන සංචාරක තොරතුරු මොනවද? තානායම හෝටලය ඓතිහාසික ස්ථාන. මෙන්න මේ ස්ථාන බූලක්ෂණ සිටියන්වල ඊට අනන්‍ය වූ සංකේත විදිහට තමයි නිරූපණය කළ තියෙන්නේ. අපි සිටියමක් කියවනකොට මෙන්න මේ කියන එක් එක් ලක්ෂණ ඉදිරිපත් කිරීමට යොදාගෙන තියෙන සංකේත සහ ඊට භාවිතා කරලා තියෙන වර්ණ පිළිබඳව මනා දැනුමක් ලබා තිබීම වැදගත් වෙනවා. පැහැදිලි නේද? ඒ සිටියමක් අපි කියවනකොට ඒ සංකේත සහ ඊට යොදලා තියෙන වර්ණ පිළිබඳව අපි හොඳ දැනුමක් ඇති කරගන්න ඕනි. දැන් තානායම නිරූපණය කරන්නේ පුතේ කළු පාට ත්‍රිකෝණයකින්. තානායම අපි නිරූපණය කරනවා කළු පාට ත්‍රිකෝණයකින්. හෝටලය නිරූපණය කරනවා රතු පාට ත්‍රිකෝණයකින්. රතු පාට ත්‍රිකෝණයකින්. රතු වර්ණයෙන් යුක්ත ධර්ම චක්‍රයකින් අර්ධයක් නිරූපණය කරලා තියෙනවා නම් එය ඓතිහාසික ස්ථානයක්සේ අපිට සලකන්න පුළුවන්. පැහැදිලිනේ පුතාලට මම මේ නම් කියනකොට ඔබ මේ දේශන ශ්‍රවණය කරන විට ඔබේ මනසට එනවා නම් ආ මේ කියන්නේ මේ සංකේතය ගැන නේද කියලා ඔබට සම්මත ලකුණු පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන දරුවෙක් බව තේරුම් ගන්න පුළුවන්. ඉතින් පුතේ ඔන්න ඔය විදිහට තමයි අපි සංචාරක තොරතුරු සම්මත ලකුණු යටතේ නිරූපණය කරන්නේ. එතනින් පස්සේ පුතේ අපිට බුලක්ෂණ සිටියමක් නිරූපණය කරනකොට එහි මහා මාර්ග එමෙතන මංමාවත් කියන ශීර්ෂය අතිශය වැදගත් වෙනවා. මාර්ග කියන ශීර්ෂය එමෙතන මංමාවත් කියන ශීර්ෂය හොඳින් අවබෝධ කරගන්න සිටියමක් විශ්ලේෂණය කරන්න යන ශිෂ්‍යයෙකුට මෙන්න මේ කියන මංමාවත් පිළිබඳව මනා අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට පුතේ මේ බූලක්ෂණ සිටියන් වල මෙන්න මේ මංමාවත් තවත් කොටස් කීපයක් යටතේ අපිට හඳුනගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මහා මාර්ග මංමාවත් සහ දුම්රිය මාර්ග වශයෙන් නැවත අපිට බෙදා ගන්න පුළුවන්. නොඑසේනම් මංමාවත් යනු එක ශීර්ෂයක් දුම්රිය මාර්ගයේ යනු තව ශීර්ෂයක් විදියට අපිට හඳුන ගන්න පුළුවන්. දැන් අපි තරමක් පුළුල්ව විශ්ලේෂණය කරොත් දරුවනේ මැද්දේ රතු පාටත් දෙපසෙන් කළු පාට සිහින් ඉරකින් එය නිමාවකට පරිවර්තනය කළ තියෙනවා නම් ඒ කියන්නේ මැද රතු පාට සේයා කරපු රේඛාවක දෙපස කළු වර්ණයෙන් මායිම් කළා තියෙනවා නම් අපි ඒට කියනවා ප්‍රධාන මාර්ගය කියලා. දෙපස කළු මැද රතු ආකාරයට නිරූපණය කරලා පවතී නම් ඒට අපි කියනවා ප්‍රධාන මාර්ගය. මේ ප්‍රධාන මාර්ගයේ බොහෝ දුරට පුතේ අංකයක් සහ ශ්‍රේණියක් සහිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ප්‍රධාන මාර්ගය ඒ ශ්‍රේණියේ මාර්ගයක් වෙන්න පුළුවන්. නොයසේනම් B ශ්‍රේණියේ මාර්ගයක් වෙන්නත් පුළුවන්. ඒ ශ්‍රේණියේ මාර්ගය සහ B ශ්‍රේණියේ මාර්ගය කියලා අපිට මෙන්න මේ කියන ප්‍රධාන මාර්ග වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ අනුව පුතාල මතක තියාගන්න ඕනි ඒ ශ්‍රේණියේ මාර්ගත් B ශ්‍රේණියේ මාර්ගත් මිසක AB ශ්‍රේණියේ මාර්ග කියලා එකක් නැහැ. පවතින්නේ ඒ ශ්‍රේණියේ A1, A2 ආදී වශයෙන් වූ උපකොටස් සහ B ශ්‍රේණියේ B1, B2 ආදී වශයෙන් වූ උපකොටස් පමණක් බව. මෙන්න මේ විදිහට දෙපස කළු සිහින් රේඛාව මැද රතු වර්ණ ගන්වල පවතින ප්‍රධාන මාර්ගය තුල රතු වර්ණය සහ සුදු වර්ණය කඩින් කඩ පවතිනවා නම් ඒ ප්‍රධාන මාර්ගයේ පුතේ පිලිසකර කරලා ඉවර නැති ස්වභාවයක්නේ පේන්නේ. ඒ කියන්නේ පාර තාමත් හදන පාරක්. ඉතින් රතු වර්ණයයි සුදු වර්ණයයි මාරුවෙන් මාරුවට නිරූපණය කළ තියෙනවා නම් අපි ඒට කියන්නේ ඉදිකරන මාර්ගයක්. ඉදිකරන හදන පාරක්. එහෙනම් අන්න මාර්ගවල අනිත් ලක්ෂණය. ඇතැම් විට කළු පාට සිහින් රේඛා දෙක මැද්දේ කහ වර්ණය සේයා කළා තියෙනවා නම් අපි ඒකට කියන්නේ සෙසු මාර්ගයක්. නොඑසේනම් අප්‍රදාන මාර්ගයක්. සෙසු මාර්ගයක්. කළු සිහින් රේඛා දෙක මැද්දේ රතු වර්ණය පවතිනම් ප්‍රධාන මාර්ගයකුත් කළු සිහින් රේඛා දෙක මැද්දේ කහ වර්ණය පවතිනම් සෙසු මාර්ගයක් ලෙසත් අපිට හඳුනා ගන්න පුළුවන්. කළු රේඛා දෙක පමණක් පවතිනම් ඒ කියන්නේ කළු රේඛා දෙක මැද්දේ රතු හෝ කහ වර්ණයේ සේයා නොකර කළු සිහින් රේඛා දෙක පමණක් පවතිනම් අපි ඒට ජීප්‍රිය මාර්ගය කරත්ත පාර නොයසේනම් ඇතැම් විට ගුරු පාර කියන වචන භාවිතා කරනවා. වර්තමානයේ නම් අපි ජීප්‍රිය මාර්ගය තමයි වැඩි වශයෙන් භාවිතා කරන්නේ. නමුත් දරුවනේ ජීප්‍රිය මාර්ගය කරත්ත පාර ගුරු පාර ආදී වශයෙන් ඌ නාමයන් මේ සිහින් කළු රේඛා දෙක පමණක් පවතින සිටියන් වල නම් කරලා තියෙනවා. ඇතැම් විට පුතේ කළු පාට කඩිර පමණක් තියෙනවා නම් එය අපි කියනවා අඩිපාරක් කියලා. අඩිපාරක්. එහෙනම් ඔබට මං කියව කාරණා මොනවද? ප්‍රධාන මාර්ගය එය A හෝ B වශයෙන් ශ්‍රේණි වලට බෙදන්න පුළුවන්. ඉදිකරන මාර්ගය, සෙසු මාර්ගය, ජීප්‍රිය මාර්ගය සහ අඩිපාර කියන කොටස් මංමාවත් යටතේ අපිට ගොඩාක් වැදගත් වෙන මාතෘකා ශීර්ෂ බවට අඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව දරුවෝ මෙන්න මේ කියන සංකේත ආශ්‍රිත ඔබ ඒ ආසන්නට ඒ ආශ්‍රිත රූප සටහන් භාවිතා කරමින් බිංගය මගීන් ගෙන යන තොටුපළ දිය මංකඩ පාලම බෝක්කුව අඩිපාලම නොයසනම් ඒ දණ්ඩ මෙන්න මේ කියන කාරණා පිළිබඳවත් යම් අවබෝධයක් ඇති කරගන්න නම් ඕනි. ඉතින් ඒ අනුව අපිට සම්මත සලකුණු යටතේ මෙන්න මේ කියන මංමාවත් පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ දුම්රිය මාර්ග කියලා තවත් ශීර්ෂයක් පවතිනවා. දුම්රිය මාර්ග. ඔබ එයට කෝච්චි පාර කියලා කියන්නේපා. දුම්රිය මාර්ග. කළු පාට රේඛාවක් හරහා ඊට ඍජු කෝණිකව එය කැපී යන පරිදි සිරස් රේඛා කුඩා කඩ රේඛා ඇඳ ඇත්නම් අන්න ඒ වගේ අවස්ථාවක අපේ නිරූපණය කරනවා දුම්රිය මාර්ගයක් බවට. දැන් දුම්රිය මාර්ගයක් සේ කළු පාට රේඛාව හරහා කුඩා කළු සිරස් රේඛා කොටස් ඒ හරහා නිරූපණය කළ තියෙනවා නම් අපි ඒවට කියන දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගයේ හරස් ඉර එක ඉරක් නම් අපි ඒකට කියනවා පුලුල් ඒකීය දුම්රිය මාර්ගය. පුලුල් ඒකීය දුම්රිය මාර්ගය. ඒ හරස් රේඛා දෙකක් එක ළඟ වැදිලා තියෙනවා නම් දෙකක් එක ළඟ සටහන් කරලා තියෙනවා නම් අපි යන්නේ ඒ වගේ මාර්ගයකට කියනවා පුලුල් ද්විතීය මාර්ගයක් කියලා. පුලුල් ඒකීය පුලුල් ද්විතීය. කළු පාට රේඛා දෙක හරහා ඒ නිර්මාණයක තියෙන කුඩා කඩිරි ලා වර්ණයෙන් පවතිනවා නම් අපි ඒකට කියනවා පටු මාර්ගයක් කියලා. පටු මාර්ගයක්. ඉන්පසු දුම්රිය නතර කරන ස්ථාන දෙකක් තියෙනවා. දුම්රිය පොලත් දුම්රිය නැවතුමත්. ඔබ වග බලා ගන්න ඕනි පුතේ දුම්රිය නැවතුම් පොල යනුවෙන් විවහාර නොකර ඉන්න. දුම්රිය නැවතුම් පොළ කියලා එකක් නැහැ. තියෙන්නේ දුම්රිය පොළ සහ දුම්රිය නැවතුම කියන අවස්ථා දෙක. සාමාන්‍යයෙන් පුතේ දුම්රිය පොළක් කියන්නේ ප්‍රධාන දුම්රිය නතර කරන දුම්රිය ස්ථානයක්. පුතාලා අහලා ඇති සමහර වෙලාවට ඔය නගරාන්තර ශීඝ්‍රග්‍රාමී දුම්රිය කියලා කියන්නේ. මෙන්න මේ නගරාන්තර ශීඝ්‍රග්‍රාමී දුම්රිය නතර කරන්නේ දුම්රිය පොළේ. මන්දගාමී දුම්රිය නතර කරනවා පුතේ දුම්රිය නැවතුමේ. ඒ කියන්නේ දුම්රිය නැවතුම කියන්නේ කුඩා කුඩා ගමන් වාර සහිත සාමාන්‍ය දුම්රිය නිතර නිතර නතර කරන සාමාන්‍ය දුම්රිය පළවල්. තේරුණානේ? දුම්රිය නැවතුම් වලට තමයි අපි එහෙම කියන්නේ. එහෙනම් දුම්රිය පොළ, දුම්රිය නැවතුම කියන කාරණා දෙකත් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට අමතරව ඔබ රූප සටහන් පත්‍රය හොඳින් නිරීක්ෂණය කරලා පාලම, දුම්රිය හරහා අනාරක්ෂිත මාර්ගය, දුම්රිය හරහා තඳුම්රිය මාර්ගය හරහා ආරක්ෂිත මාර්ගය, අනාරක්ෂිත මාර්ගය වගේම ආරක්ෂිත මාර්ගය, යූරව එවත කණ්ඩිය කියලා අපි කියන්නේ කණ්ඩිය, බෑවුම, පාලම උඩින් පාර, පාලම යටින් පාර ආදී වූ දුම්රිය මාර්ග සම්බන්ධ කරුණු මෙන්න මේ තුල හඳුනා ගන්න පුළුවන්. ඊතර මේ දුම්රිය මාර්ගත් අයිති වෙන්නේ මහා මාර්ග යටතට. නමුත් අපි මෙය වඩා පුළුල් නිසා පුතේ මංමාවත් කියලා අනෙක් සාමාන්‍ය රත දහවණේ වන මාර්ගත් දුම්රිය මාර්ග කියලා දුම්රිය දාවණේ වන මාර්ගත් වෙන් කරලා හඳුනගත්තා. හඳුනා ගැනීමේ සහ විස්තර කිරීමේ පහසුව මූලික කරගෙන ඉතින් සංස්කෘතික ලක්ෂණ යටතේ නිරූපණයක නිතාම වැදගත් දෙයක් තමයි මේ කිව්ව මාර්ග. ඒ වගේම අද අලුතෙන් එකතු වෙලා තියෙන අධිවේගී මාර්ගත් මෙන්න මේ මාර්ග පිළිබඳව කතා කරද්දී අපිට ගොඩක් වැදගත් වෙන සංකේත විදිහට අපි සලකනවා. පැහැදිලි නේද? හොඳයි පුතේ. ඊළඟට අපි බලමු මෙන්න මේ බුලක්ෂණ සිටියමක් නිරීක්ෂණය කරනකොට අපිට හඳුනා ගන්න ලැබෙන තවත් වැදගත් සංස්කෘතික ලක්ෂණයක් විදිහට ජල වහනේ පිළිබඳ තොරතුරු. ජල වහනය නොයසේ නම් අපි ඒකට කියනවා ජල සම්පාදනය. දැන් සාමාන්‍යයෙන් ජල සම්පාදනය කියන්නේ පුතේ ඒ යම් ප්‍රදේශයක තියෙන වැව් වාරි මාර්ග පිළිබඳ සංකේත. මේවා අයිති වෙන්නෙත් එතකොට සංස්කෘතික ලක්ෂණවලට. වැව් සහ වාරි මාර්ග ආශ්‍රිත තොරතුරු තමයි මෙන්න මේ ජල සම්පාදනයේ කියන සංස්කෘතික ලක්ෂණවලට අපි එකතු කරගන්නේ. මෙය ජල වහණය කියන ශීර්ෂය යටතේ තමයි නිරූපණය කළ තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් අපි මෙතෙන්දි පුතේ වැව, පාළු වැව, වාරි මාර්ග ඇල, දිය වල සහ වේල්ල කියන ලක්ෂණ මෙතෙන්දි හඳුන ගන්නවා. එතකොට දුඹුරු පාට රේඛාවකින් වැවක බැම්ම නිරූපණය කරනවා. වැවේ ජලයේ කොටස අපි නිල් වර්ණයෙන් සේයා කරලා තියෙනවා. යම් හේතුවක් නිසා වැව මැදයේ සුදු වර්ණය ගන්වා පවතිනම් ඒකට අපි කියන්නේ පාළු වැවක්. එහෙම නැත්තම් අත් හරින ලද වැවක්. ඒතර වැව සම්පූර්ණ වශයෙන්ම නිල් වර්ණය සේයා කරලා තියෙනවා නම් ඒකට අපි කියන්නේ සාමාන්‍ය වැවක්. එහි මැදයේ සුදු වර්ණය සේයා කරලා තියෙනවා නම් එය පාළු, එහෙම නැත්තම් අත් හරින ලද වැවක් විදිහට සලකනවා. නිල් පාට රේඛාවක් තුල එකපසකට පමණක් බරවනසේ කුඩා රේඛා ඇඳ ඇත්නම් අපි යන්නේ ඒ වගේ අවස්ථාවක ඒකට කියනවා වාරි මාර්ගය කියලා. නොයසේනම් වාරි ඇලක් කියලා. කෘෂිකාර්මික භූමිවලට ජල සම්පාදනය කරන විට මෙන්න මේ කියන වාරි ඇලවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා බොහෝ වියලි කලාපීය ප්‍රදේශවල වැව් කේන්ද්‍ර කරගනිමින් මෙන්න මේ කියන වාරි ඇල නැමැති සංස්කෘතික ලක්ෂණය අපිට හඳුනා ගන්න පුළුවන්. යම් හේතුවක් නිසා පුතේ නිල් පාට සේයා කරපු කුඩා ප්‍රදේශයක දුඹුරු වර්ණයෙන් සේයා කර අර මම මුලින් කිව් වැව් බැම්ම දක්නට ලැබෙන්නේ නැත්නම් අපි ඊට වැව කියලා කියන්නේ නැහැ. අපි ඒකට කියන්නේ දියවල කියලා. බැම්මක් එහෙම නැත්නම් වේලක් දකින්න ලැබෙන්නේ නැත්නම් අපි ඊට කියන්නේ දියවලක් කියලා. මොකද දුඹුරු පාට රේඛාවට අපි කියන්නේ වේල්ලනේ. එතකොට වේල්ල තියෙන්නේ වැවේ. වේල්ල නැතුව වතුර එකතු වෙලා තියෙනවා නම් ඊට අපි කියන්නේ දියවලක් කියලා. දියවල. ඔන ඔය විදිහට පුතේ අපිට ජල සම්පාදනය පිළිබඳ සංස්කෘතික ලක්ෂණ මෙන්න මේ බූලක්ෂණ සිටියම තුලින් හඳුනා ගන්න පුළුවන්. ඉන්පසු පුතේ අපිට වඩා වැදගත් වෙන තවත් සංස්කෘතිකාංගයක් සංස්කෘතික ලක්ෂණයක් විදිහට වගා භූමි හඳුනා ගන්න පුළුවන්. වගා භූමි. මේ වගා භූමි අපිට දකින්න ලැබෙන්නේ වෘක්ෂ ලතාවන් කියන ශීර්ෂයේ යටතේ. සංස්කෘතික ලක්ෂණවලට අයත් වන වගා භූමි අපිට මෙට්‍රික් සිටියම් වල දකින්න ලැබෙන්නේ නැත්නම් බූලක්ෂණ සිටියම් වල දකින්න ලැබෙන්නේ වෘක්ෂ ලතා කියන ශීර්ෂයේ යටතේ. මෙන්න මේ වගා අතරින් ප්‍රධානම තැනක් ගන්නවා වී වගාව. වී වගාව ඊට අමතරව තේ, පොල්, රබර් වෙනත් වගාවන්, ගෙවතු වගාවන් මෙන්න මේ වගේ විවිධ වගාවන් ඊට ආවේනික සංකේත ඇසුරින් නිරූපණය කළා තියෙනවා. එතකොට අපි පුතේ මෙන්න මේ වගාවන් යටතේ අපි වී වගාව ගත්තොත් වී වගාව ඔබට දැන් නිතැතින්ම මතක් වෙනවා ඇති. වී වගාව නිරූපණය කරලා තියෙන්නේ කොළ වර්ණය සේයා කරලා. කොළ පැහැයෙන් තමයි වී වගා භූමි අඳුන ගන්න පුළුවන් වෙන්නේ එම වර්ණය සේයා කරලා තියෙන ප්‍රදේශ ඇසුරින්. කහ වර්ණය සේයා කරලා තියෙනවා නම් ඒක ගෙවතු වගා විදිහටයි අපි සලකන්නේ. ගෙවතු වගා කියන්නේ කහ වර්ණය. මෙන්න මේ කහ පසුබිමේ පිළිවෙලට තිත් තුන බැගින් තියලා තියෙනවා නම් කහ පසුබිමේ පිළිවෙලට තිත් තුන බැගින් කාණ්ඩ කරලා තියෙනවා නම් එය තේ වගා භූමියක සංකේතය. තිත් තුනක් නිරූපණය කරලා තියෙනවා නම් එය තේ වගා භූමියක සංකේතය. කහ පසුබිමේ රබර් ගහක ආකෘතියක් ඇඳ දක්වලා තියෙනවා නම් කුඩා රබර් පැලයක ස්වභාවයට කහ පසුබිමේ කොළ වර්ණයෙන් ඇඳ දක්වලා තියෙනවා නම් එවැනි ප්‍රදේශවලට අපි කියන්නේ රබර් වගා භූමි කියලා. එහෙම නැත්නම් එම සංකේතය රබර් වගාව පිළිබඳ සංකේතය. කහ පසුබිමේ කොළ වර්ණයෙන් පොල්ගස් ආකෘති, පොල් ගහක ස්වභාවයේ කුඩා කුඩා පොල්ගස් ආකෘති නිරූපණය කළා තියෙනවා නම් ඔබට ඒ තේරුම් ගන්න පුළුවන් පොල් වගාව කියලා. සමහර විට කහපාට පසුබිමේ කොළ වර්ණයෙන් තිත් පිළිවෙලට තියලා තියෙනවා නම් යම් ක්‍රමානුකූල පිළිවෙලකට කහ පසුබිමේ තිත් තියලා තියෙනවා නම් ඒ වගේ ප්‍රදේශවලට අපි කියන්නේ පුතේ වෙනත් වැවිලි සහිත ප්‍රදේශයක්. එහෙම නැත්නම් එම සංකේතය වෙනත් වැවිලි කියන සංකේතය. ඒතර වෙනත් වැවිලි කිව්වේ මොනවද පුතේ? වී, තේ, රබර්, පොල්, එහෙම නැත්නම් ගෙවතු මෙන්න මේ මූලික වගාවන් වලට පරිබාහිරව තියෙන වගා භූමි. අපි හිතමු සමහර විට විශාල තේක්ක වගාවක් නම් විශාල අඹ වගාවක් නම් අන්න ඒ වගේ ඇතැම් විට ඒ වගාව වඩා පුළුල් ව්‍යාප්තියක් නිරූපණය කළා තියෙනවා නම් පුතේ ඒ ආශ්‍රිතව එම වගාවේ නමත් ඇතැම් සිටියන් වල අපට දකින්න පුළුවන් නිදසුනක්සේ අපි හිතමු වෙනත් වගාවක් ලෙස තේක වගා කරලා තියෙනවා කියලා අන එතකොට තේක කියලා ලියලා තියෙන්න පුළුවන් ඉතින් අපිට එතකොට වෙනත් වැවිලි පිළිබඳව පොඩි අදහසක් ගන්නත් පුළුවන් නේද මෙන්න මේ විදිහට තමයි සිටියම්ගත ප්‍රදේශයේ මෙන්න මේ කියන වගාවන් සංකේත දක්වලා තියෙන්නේ දැන් අපි ඉදිරියේදී සිදු කරන්නා වූ සිටියන් විවරණ කටයුතු වලදී මෙන්න මේ කියන වගාවන් පිළිබඳව නම් භූගෝල විද්‍යාව පිළිබඳව හදාරන සිසු දරුවෝ හොඳ අවබෝධයක් තියාගන්න ඕනි නැත්තම් පුතේ අපිට සිටියම නිවරදිව විවරණය කරගැනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එතකොට අපි බලාපොරොත්තු වෙන ලකුණකට යන්න බෑ එහෙනම් පුතාලා අනිවාර්යෙන්ම මෙන්න මේ කියන සංකේත පිළිබඳව මනා දැනුමක් ලබා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් විට අපි දන්නේ නැහැනේ පුතේ අපි ඉදිරියට කුමන ශේෂ්ත්‍රයක කටයුතු කරයිද කියලා. ඇතැම් විට ඔබට සිටියා මිතා අත්‍යවශ්‍ය වන රැකියාවක් සිදු කළහොත් ඔබට මේ කියන කාරණා ඉදාටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඊට පස්සේ පුතේ බූලක්ෂණ සිටියමක් නිරීක්ෂණය කරද්දී අපිට තව වැදගත් ශීර්ෂයක් හඳුනා ගන්න පුළුවන්. තව වැදගත් ශීර්ෂයක්. අන්නේ වැදගත්ම ශීර්ෂයක් විදිහට මං සලකන්නේ විශේෂ ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත තොරතුරු. එහෙම නැත්නම් අපි ඒ ඔක්කොම එකතු කරලා වෙනත් ලක්ෂණ කියලා අපි හඳුන්වනවා. වෙනත් ලක්ෂණ වෙනත් ලක්ෂණ කියලා ශීර්ෂයක් යටතේ තව තොරතුරු ගොඩක් නිරූපණය කරනවා ඒ තුල තියෙන එකක් තමයි ඔය ගොඩ නැගිලි විශේෂිත ගොඩ නැගිලි වගේ දේවල් දැන් අපි මෙහෙම හිතමු වෙනත් ලක්ෂණ කියන ශීර්ෂ යටතේ කුඩා කළු පාට කොටුවකින් තමයි ගොඩ නැගිල්ලක් නිරූපණය කරන්නේ කුඩා කළු පාට කොටුවකින් තමයි ගොඩ නැගිල්ලක් එහෙම නැත්නම් ස්ථීර ගොඩ නැගිල්ලක් නිරූපණය කරන්නේ. තේරුණා නේද ගොඩ නැගිල්ලක් කියන්නේ මොන ගොඩ නැගිල්ලක්ද? ස්ථීර ගොඩ නැගිල්ලක්. විශේෂ ගොඩ නැගිල්ලක් නම් ඊට වඩා ටිකක් විශාල කොටුවකින් තමයි දක්වන්නේ. ස්ථීර ගොඩ නැගිල්ලක් නම් පුතේ කුඩා කළු කොටුවකිනුත් විශේෂිත ගොඩ නැගිල්ලක් නම් ඊට වඩා ටිකක් විශාල කොටුවකිනුත් තමයි දක්වන්නේ. ඇතැම් විට පුතේ මේ විශේෂ ගොඩ නැගිල්ල ආසන්නව ඊට අදාළ නම ලියලා තියෙන්න පුළුවන්. අපි හිතමු එතන තියෙන සුවිශේෂී ගොඩ නැගිල්ල යම් සේවා ආයතනයක් නම් එහෙම නැත්නම් වඩා වැදගත් වූ ඉදිකිරීමක් නම් ඇතැම් විට එතන ඒ ගොඩ නැගිල්ලේ නම ලියා තියෙන්න පුළුවන් ලියලා තියෙනවා හඳුන ගන්න පුළුවන් පැහැදිලි නේද මෙන්න මේ විශේෂත්වයක් ගන්නා වූ මේ විශේෂ ගොඩ නැගිලි වලට අමතරව බොහෝ විට මෙට්‍රික් සිටියමක තවත් සුවිශේෂීම ගොඩ නැගිලි ඊට අනන්‍ය සංකේතයකින් නිරූපණය කරනවා දැන් ඔය සාමාන්‍ය ස්ථීර ගොඩ නැගිලි කළු කොටුවකිනුත් විශේෂ ගොඩ නැගිලි ලොකු කළු කොටුවකිනුත් නිරූපණය කරන අතර වඩා වැදගත් ගොඩ නැගිලි තියෙනවනේ වඩා සුවිශේෂීම ගොඩ නැගිලි අන්න ඒ වගේ විශේෂත්වයක් ගන්නා වූ පොදු ගොඩ නැගිලි වලට සංකේත දක්වලා තියෙනවා සංකේත ඇසුරින් නිරූපණය කළා තියෙනවා දැන් සමහර සංකේත නම් තේරුම් ගන්න පුළුවන් හරි ලේසියෙන්ම මොකද ඒ අපි භාවිතා කරන ගොඩ නැගිල්ලේ ආකෘති හෝ ඊට අදාළ උප අංගයක් නිරූපණය කරන නිසා දැන් අපි හිතමුකෝ මෙට්‍රික් සිටියමක දක්වන්න ඕන කියලා තැපැල් කාර්යාලයක් ඒකට තැපැල් කාර්යාලය නිරූපණය කරන්නේ පුතේ තැපැල් පෙට්ටියක සංකේතය. එහෙනම් මෙට්‍රික් සිටියමක තැපැල් පෙට්ටියක් කුඩා තැපැල් පෙට්ටියක් සේයා කරලා තියෙනවා නම් ඇද දක්වලා තියෙනවා නම් ඒක තැපැල් කාර්යාලයක්. හැබැයි ඒකට අව ආවේනික වර්ණයක් තියෙනවා. රතු පාටින් තැපැල් පෙට්ටිය සේයා කරලා තියෙනවා නම් මොකද්ද ඒකට කියන්නේ? තැපැල් කාර්යාලය. ඒ කළු වර්ණයෙන් සේයා ගන්නවලා තියෙනවා නම් සේයා කරලා තියෙනවා නම් අපි ඒකට කියන්නේ උපතැපැල් කාර්යාලය. තැපැල් පෙට්ටිය පුතේ රතු වර්ණයෙන් තියෙනවා නම් තැපැල් කාර්යාලය, කළු වර්ණයෙන් තියෙනවා නම් උපතැපැල් කාර්යාලය. ඒ වගේම තවත් වැදගත් පොදු ගොඩනැගිල්ලක් තමයි පොලිසිය. පොලිසියයි උසාවියයි කියන දෙක සංකේතය එකයි වර්ණය වෙනස්. සංකේතය එකයි වර්ණය වෙනස්. තරු ලකුණකින් තමයි අපි මේක නිරූපණය කරන්නේ. තරු ලකුණ කළු වර්ණයෙන් තියෙනවා නම් එය ඔව් ඔබ නිවැරදි පොලිසිය. තරු ලකුණ කළු වර්ණයෙන් තියෙනවා නම් එය පොලිසිය. එම තරු සලකුණ රතු වර්ණයෙන් දක්වලා තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා මොකද්ද පුතේ? උසාවිය කියලා. උසාවිය. ඒ වගේම චෛත්‍යක ආකෘතියක්, චෛත්‍යක ආකෘතිය නැත්නම් දාගැබක ආකෘතියක් දක්වලා තියෙනවා නම් අපි ඒකට කියන්නේ බෞද්ධ ආගමික සිද්ධාස්ථානය. පුතා කිසි විටක මේකට පන්සලයයි විවහාර කරන්න හුරු වෙන්න එපා. අපි ඒ වගේ එකකට කියන්නේ පුතේ බෞද්ධ ආගමික සිද්ධාස්ථානය. බෞද්ධ ආගමික සිද්ධාස්ථානය තමයි දාගැබක කොටසක් නිරූපණය, නැත්නම් දාගැබක ස්වභාවයට අනුව ඇඳ දක්වලා තියෙන සංකේතය. ඒක ආගමික සිද්ධාස්ථානීය සංකේතයක් විදිහට තමයි මේ වෙනත් ලක්ෂණ ඇතුලේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හින්දු සිද්ධාස්ථානය ඊට ආවේනික කුඩා ආරුක්කුවක ස්වභාවයට කළු වර්ණේනොත් කළු වර්ණේ කුරුෂයක ආකෘතිය නිරූපණය කරලා තියෙනවා නම් ක්‍රිස්තියානි පල්ලියකුත්, ඒ වගේ මුස්ලිම් පල්ලියට ආවේනික සංකේතයකුත් නිරූපණය කරලා තියෙනවා. හැබැයි පුතේ මෙතෙන්දී මෙන්න මේ ආගමික සිද්ධාස්ථානවල ක්‍රිස්තියානි පල්ලියයි මුස්ලිම් පල්ලියයි පිළිබඳව ඔබ අදහස් ඉදිරිපත් කරද්දී නිවැරදිවම පල්ලිය කියන වචනය පමණක් භාවිතා කරන්න එපා. එය ක්‍රිස්තියානි පල්ලියක්ද මුස්ලිම් පල්ලියක්ද යන වග සටහන් කරන්න. ඒක ඔබ වග බලා ගන්න ඕනි එහෙම කරන්න. ඒ වගේම පුතේ කුඩා කළු වර්ණයේ බැඩ්මින්ටන් මලක ආකෘතිය පෙන්වන සංකේතයක් තිබුණොත් ඒකට අපි කියන්නේ ප්‍රදීපාගාරය. ප්‍රදීපාගාරය නොයසේනම් අපි කියන්නේ පහන් කණුව කියලා. පහන් කණුව විරලාසන්න ප්‍රදේශයක උස් භූමියක හෝ දූපතක අපිට මේ පහන් කණු තියෙනව දැක ගන්න පුළුවන් මෙට්‍රික් සිටියම් විශ්ලේෂණය කරනකොට. ඒ වගේම ත්‍රිකෝණයක් එහි වටා රේඛාව කළු වර්ණයෙන් පමණක් ඇඳ මැදේ කිසිදු වර්ණයක් නැති සුදු වර්ණයක හිස් ස්වභාවයෙන් පවතිනවා නම් නොයසේනම් හිස් ත්‍රිකෝණයක ආකෘතියක් පවතිනවා නම් අපි ඒකට කියන්නේ පුතේ සංචාරක බංගලාව කියලා. අපි ඒකට කියන නම තමයි සංචාරක බංගලාව. ඒ වගේම රතු වර්ණයෙන් කුඩා ගිනි සිලුවක ආකෘතිය පෙන්නනවා නම් එය පාසලක සංකේතය ලෙසත්, රතු වර්ණයෙන් ධන ලකුණක් දක්වලා තියෙනවා නම් එය රෝහලේ සංකේතයේ බවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒතකොට රෝහල සහ පාසල කියන්නේ මෙට්‍රික් සිටියමක සංකේතානුසාරයෙන් දක්වන තවත් වැදගත් ලක්ෂණයක්. මෙන්න මේ පෙන්වා දුන්න මේ මූලික සංස්කෘතික ලක්ෂණ වගේම අපි හිතමුකු පුතේ සමහර වෙලාවට අපි නාගරික ප්‍රදේශයක් නිරීක්ෂණය කරනකොට අපිට පේනවා රෝස පාට, එහෙම නැත්නම් ලා රතු පාට සේයා කරපු ප්‍රදේශ, රෝස පාටින් එහෙම නැත්නම් ලා රතු වර්ණයෙන් සේයාකල ප්‍රදේශ හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රදේශ ඉදිකරන ප්‍රදේශ ලෙස අපි නම් කරනවා. ලා රතු පාට හෝ රෝස වර්ණයෙන් නිරූපණය කරන මේ ප්‍රදේශවලට අපි කියන්නේ ඉදිකරන ලද බිමක් කියලා. මේක ගොඩක් වෙලාවට පුතේ ඔය සංස්කෘතික ලක්ෂණ අතර ගොඩක් කැපිලා පේන ලක්ෂණයක්. සංස්කෘතික ලක්ෂණ අතර අපිට මේක හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ 150,000 මෙට්‍රික් සිටියමක නොයසේනම් මේ සුවිශේෂී බූලක්ෂණ සිටියම ආශ්‍රිතව පවතින සංකේත නොයසේනම් සම්මත ලකුණු තේරුම් ගන්නෙ. එතකොට භූගෝල විද්‍යා විෂය වගේ විෂයක් හදාරන දරුවන් මෙන්න මේ ලකුණු පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගත යුතු නිසා තමයි මා ඔබට මේ කරුණෙන් කරුණ මේවා පැහැදිලි කරේ. එතකොට පුතේ අපි මේ කාරණා ශීර්ෂ කීපයක් ඔස්සේ නේද ඔබට අපි ඉදිරිපත් කරේ. මායිම් විදිහට, සංචාරක තොරතුරු විදිහට, මංමාවත් විදිහට, දුම්රිය මාර්ග විදිහට, වෘක්ෂලතා විදිහට, ජලවහනය, භූවිෂමතාවය, වෙනත් ලක්ෂණ යන ශීර්ෂ 8කට බෙදලා තමයි මේ සම්මත ලකුණු නිරූපණය කරන්නේ. එතකොට මේ ශීර්ෂ 8 යටතේ නිරූපණය කරපු මේ සම්මත ලකුණු වල මිනිසා විසින් නිර්මාණය කළ කරුණු පමණයි මා ඔබට මෙතෙන්දි ගෙනහැර දැක්වේ. මොකද අපි මීට පෙර දිනකදී භෞතික ලක්ෂණ පිළිබඳව වඩා පුළුල්ව සාකච්ඡා කළ නිසා මේ සම්මත ලකුණු තුල තියෙන සංස්කෘතික ලක්ෂණ පිළිබඳව දැන් ඔබට මම ඔය කරුණු ගෙනහැර දැක්වේ. ඉතින් භූවිෂමතාවය ආශ්‍රිතව තියෙන තොරතුරු සමෝච්ච රේඛා මගින් නිරූපණය කරන භෞතික තොරතුරු අපි මෙතෙන්දි ගත්තේ නැහැ. ඉතින් දූල පුතාලා නියත වශයෙන්ම මෙන්න මේ සංකේත පිළිබඳව නම් වඩා හොඳින් තේරුම් ගැනීමේ හැකියාව විතරක් නෙමෙයි, ඒ සංකේත පරිවර්තනය කර ගැනීමේ හැකියාවත් ඇති කරගෙන තිබිය යුතුමයි. ඉතින් දුවේ පුතේ මේ කරුණු අතර මම තවත් සුවිශේෂී දෙයක් ඔබට කියන්න කැමතියි. හැමෝම තේරුම් ගන්න ඕන කාරණේ තමයි දරුවනේ, මෙන්න මේ සංස්කෘතික ලක්ෂණ නිරූපණය කරද්දී මතක තියාගන්න මේ එකදු සංස්කෘතික ලක්ෂණයක්වත් මේ කිසිදු සංකේතයක්වත් පරිමාණානුකූල නොවන බව. මන්ද මේවා නිරූපණය කරන්නේ පරිමාණයකට නොවේ. ඒ නිසා අපි ඒ තියෙන සංකේතය මැන්නා කියලා අපිට සූචකයේ තියෙන සංකේතය මැන්නා කියලා අපිට ඒකේ පරිමාණය ගැන අදහසක් ගන්න බැහැ. මා මෙතෙන්දි කියනවා වැවක වගේ වර්ගඵලය ගන්න පුළුවන්. නමුත් සංකේත අපිට මහා මාර්ගයක ගොඩනැගිලි ආදී වශයෙන් වූ අතිවිශාල සංකේත ප්‍රමාණයක පරිමාණය අනුව ඊට අදාළ විදිහට නෙවෙයි මේවා නිරූපණය කරන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගත යුත්තේ බූලක්ෂණ සිටියන් වල තියෙන මෙන්න මේ සංකේත විවිධ සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම සඳහා පමණක් යොදන සම්මත සලකුණු බව නම් සැලකිය යුතුයි. මොකද්ද මම කිව්වේ? විවිධ සංස්කෘතික ලක්ෂණ හඳුනා ගන්න පමණයි මෙන්න මේ සංකේත යොදාගත යුත්තේ කියන කාරණය ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ 150,000 බූලක්ෂණ සිටියමක භෞතික හා සංස්කෘතික ලක්ෂණ පිළිබඳව වඩා පුළුල් ලෙස තේරුම් ගන්න පුළුවන්. සංස්කෘතික ලක්ෂණයි භෞතික ලක්ෂණයි හඳුනගත් ඔබට දැන් පුතේ සිටියමක් විවරණය කිරීම එතරම් අපහසු කාරණයක් නොවේ. අපි දේශන වාර ගණනාවක් තුල ඔබට සිටියමේ අතීතය, සිතියේ මේ ආරම්භයේ සිට අද දක්වා නොකඩවා කරුණු රසක් ඉදිරිපත් කරා. ඉතින් මෙන්න මේ සංස්කෘතික සහ භෞතික තොරතුරු අතර පවතින සබදතාවයේ නිරූපණය කිරීම මීළඟට අපිට තියෙන ඉතා වැදගත් කාර්යය. ඉතාම වැදගත් කාර්යය තමයි මෙන්න මේ භෞතික හා සංස්කෘතික ලක්ෂණ අතර සබදතාවය පැහැදිලි කිරීම. දැන් මේ 150,000 බූ ලක්ෂණ සිටියමක් ගත්තොත් පුතේ ඒ කියන සිටියමෙන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන භෞතික බූ දර්ශනයත් ඒ මත, ඒ කියන්නේ භෞතික බූ දර්ශනය මත දීර්ඝ කාලයක් තිස්සේ මිනිසා විසින් ගොඩනගපු සංස්කෘතික බූ දර්ශනයත් තියෙනවනේ. ස්වභාව දහම විසින් නිරූපණය කරපු භෞතික බූ දර්ශනයත් ඒ භෞතික බූ දර්ශනයේ මත මිනිසා විසින් ගොඩනගපු සංස්කෘතික බූ දර්ශනයකුත් තියෙනවනේ. මෙන්න මේ සිටියම්ගත ප්‍රදේශයේ භෞතික හා සංස්කෘතික ලක්ෂණ අතර කැපිලා පේන සබදතාවයක් තියෙනවනේ. මෙන්න මේ කැපිලා පේන සබදතාවය සිටියම් විවරණයේදී වඩා වැදගත් වෙනවා. සිටියම් විවරණයේදී සිදු කරන්නේ මෙන්න මේ සබදතාවයේ පිළිබඳව පැහැදිලි කිරීම. යම් ප්‍රදේශයක තියෙන භූ විෂමතාවය, ඒ භූ විෂමතාවයට අනුව ගොඩ නැගිලා තියෙන මිනිස් ක්‍රියාකාරකම්, මෙන්න මේවා තමයි අපි මෙතෙන්දී විවරණයක් කරද්දි තේරුම් ගන්නෙ. යම් ප්‍රදේශයක පවතින භූ විෂමතාවයට අනුව පුතේ සමහර විට මාර්ග රටා වෙනස් වෙන්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශවල කරන කෘෂිකාර්මික කටයුතු වෙනස් වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ තියෙන වාරි මාර්ග පද්ධතිය වෙනස් වෙන්න පුළුවන් නේද? ඒ ප්‍රදේශයේ තියෙන ජනාවාසවල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට භෞතික පරිසරය සහ ඒ මත මිනිසා විසින් ගොඩනගන ලද සංස්කෘතික පරිසරය අතර පවතින අන්තර් සබදතාවය පැහැදිලි කිරීම තමයි අපි සිතියම් විවරණයක්සේ සලකන්නේ. එහෙනම් අපි සිතියමක් විවරණය කරනවා යනු කුමක්ද? යම් ප්‍රදේශයක භෞතික ලක්ෂණ සහ ඒ ආශ්‍රිත සංස්කෘතික ලක්ෂණ අතර සබඳතාවය පැහැදිලි කිරීම. දැන් අපි ගත්තොත් පුතේ, දැන් අපි හිතමු භූ ලක්ෂණ සිටියමක් නිරීක්ෂණය කරද්දී තැනිතලා ප්‍රදේශයක් තියෙනවා කියලා. පුතාලට මම දැන් තැනිතලා ප්‍රදේශය හඳුන ගන්න විදිය කියලා දීලා තියෙනවානේ. මෙන්න මේ තැනිතලා ප්‍රදේශයේ මාර්ග දිහා බැලුවොත් අපිට කොහොමද පේන්නේ මේ මාර්ග? අපිට පේන්නේ පුතේ මේ මාර්ග වඩා ඍජුව විහිදෙන බව. ඒ මාර්ග ඍජු ස්වභාවයක් ගන්නවා. කඳුකර ප්‍රදේශයකට යද්දි මොකද වෙන්නේ? අන කඳුකර ප්‍රදේශයකට යනකොට ඒ මාර්ගවල යම් වංගු සහිත බවක්, වක්‍ර වූ ස්වභාවයක් පේනවා. සමහර විට කන්දේ කපුළු ආශ්‍රිතව මාර්ග ඉදි කළා තියෙනවා. කන්ද නිසා මාර්ගය කන්ද මගහැර යාම නිසා ඊට වංගු සහිත ස්වභාවයක් ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට ඇතැම් විට කඳුකර ප්‍රදේශයක නම් බොහෝ විට ඔය ගංගා නිම්න ගඟ ගලාගෙන යන ගංගා නිම්නවලට සමාන්තරව පාරවල් හදලා තියෙනවා. මෙන්න මේ භෞතික පරිසරය නිසා මිනිසාගේ කටයුතු ඔහු වෙනස් කරලා තියෙනවනේ. මෙන්න මේ වෙනස් කරපු ස්වභාවය තමයි විවරණය කරනකොට අපි තේරුම් ගන්නෙ. හොඳට පුතාලා අහන ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි අදහසක් ඇතුව තමයි විස්තරේ කළ යුත්තේ. මන්ද අපෙන් අහන්නේ භෞතික පරිසරය හා මානව පරිසරය අතර සබඳතාවය නම් අපි පරිස්සම් වෙන්න ඕනි භෞතික පරිසරය නිසා වෙනස් වූ මානව කටයුතු ගැන කියන්න. ඇතැම් විට මානව කටයුතු නිසාම වෙනස් වෙච්ච මානව කටයුතුත් තියෙන්න පුළුවන්. ඒවා තෝරා බේරාගෙන නිවරදිව මේ විවරණයක් කරනවා කියන එක ඉතාම වැදගත් කාර්යයක්. දැන් අපි සාමාන්‍යයෙන් තේරුම් ගත්තොත් දරුවනේ කෘෂිකාර්මික භූමි පරිභෝගයේ පිළිබඳව හිතන්නකෝ. කෘෂිකාර්මික භූමි. ඒ කියන්නේ වගා භූමි. ඒතර මේ වගා භූමිය හරි අපූර්වට භූ විෂමතාවයත් එක්ක ගැළපීලා තියෙනවනේ. දැන් නිදසුණක් ගත්තොත් ගොඩක් වෙලාවට භූමියේ ස්වરૂපය අනුව කරලා තියෙන වගාවේ ස්වභාවය වෙනස් වෙනවනේ. දැන් තැනිතලා ප්‍රදේශයක නම් ඔය ගංගා නිම්නාශ්‍රිතව පුළුල්ව විවගා විහිදෙනවා. විවගා භූමි පුළුල්ව විහිදෙනවා. හැබැයි කඳුකර ප්‍රදේශයකට යනකොට මෙන්න මේ විවගා භූමි පටු ස්වභාවයක් ගන්නවා. ඇතැම් විට හෙල් මලු ස්වභාවයක් ගන්නවා. මෙන්න මේ විදිහට වගා භූමියේ ස්වභාවය වෙනස් වෙනවා. වඩා උස් ප්‍රදේශයක් නම් තේ වගාව, බෑවුම් සහිත ප්‍රදේශයක නම් රබර් වගාව, විරල කලාපීය ප්‍රදේශයක නම් පොල් වගාව ආදී වශයෙන් වගාවේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දරුවනේ අපි මේ සිටියමක ආරම්භයේ සිට වඩා සවිස්තරව පැය ගණනාවක් පුරා අංග සම්පූර්ණ ලෙස මේ සිටියම් පාඩම සාකච්ඡා කරේ මෙන්න මේ කියන විවරණය නිවැරදිව කරන්න. ඉතින් මේ දේශන ඉතා හොඳින් ඔබ ශ්‍රවණය කරලා ඉදිරි දවසකදී අපි සාකච්ඡා කරන සිටියම් විවරණ කිරීමේ ක්‍රියාවලියේ දේශනවලට හොඳින් සම්බන්ධ වෙන්න සවන් දෙන්න මේ දේශන ශ්‍රවණය කළ ඔබ ඊට අවශ්‍ය පසුබිම හදාගන්න. ඉතින් මේ සියලු කාරණා කැටි කරමින් අපි තවත් දවසකදී වඩා පුළුල්ව අපිට ඉතාම වැදගත් වෙන මෙට්‍රික් සිටියමක් කොහොමද විවරණයක් කරන්නේ, ඒ ආශ්‍රිත ප්‍රශ්නයකට අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන කාරණය හඳුනගනිමු. ඉතින් තවත් දවසකදී හමු වීමේ බලාපොරොත්තුවෙන් අද මා ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.